නිවේදන. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ 20:23-10 සිට සේවය කිරීම පිණිස මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට මා විසින් නම් කර තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. අරු වේලු කුමාර් මහතා, මයන්ත දිසානායක මහතා, ඉම්රාන් මහරුෆ් මහතා, හර්ෂණ රාජකරුණා මහතා, රෝහිණී කුමාරි විජේරත් මහත්මිය, හේෂා විතානගේ මහතා, කෝකිලා ගුණෝදන මහත්මිය, නීතිච්ච ප්‍රේමනාත් සී දොළවත්ත මෙතුමා, ඉන්ද වසන්තයාපා බණ්ඩාර මෙතුමා, ශාණික්‍යන් රාජපුත්‍රන් රාසමාණික්කම් මෙතුමා, නීතිච්ච මధుර විතානගේ මෙතුමා, වීරසුමන වීරසිංහ මෙතුමා, සමන් පිය හේරත් මෙතුමා, ආචාර්ය හරිණි අමරසූරිය මෙතුණිය, ගරු එම් එස් එම් එම් මුෂාරෆ් මෙතුමා, ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, ලිපිලේඛනාදී පිළිගැන්වීම
ගරු කතානායකතුමනි, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 41 වගන්තිය සමග කිව යුතු 71 වගන්තිය ඇත්තේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සහ සමාගම් රජිස්ට්‍රාර් ජෙනරාල් විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 නොවැම්බර් 17 දිනේදී අංක 23.06 අදීර 57 දරන අතිවිශේෂ ඇසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවට යොමු කළේ මම යෝජනා කරමි.
කරු අධ්‍යාපන ඇමතුමා,
කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කිවිය යුතු 27 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිත ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යන අංශයක් පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2022 නොවැම්බර් 9 දින ඇති අංක 23.05 ඇදීර 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමග කිය යුතු 27 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදනා නිර්මාණාත්මක කලා අධ්‍යන අංශයක් පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාව විසින් සාධන ලදුව 2021 දෙසැම්බර් 12 දින ඇති අංක 23.10 අදීර 0.6 දරන අතිශීෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි.
වරාය හා නාවික ඇමතුමා,
ගරු කතානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2021 සඳහා සීමා සහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සභාවේ වාර්ෂික වාර්තාව මේ ඉදිරිපත් කරමි. මේ වාර්තා වරාය නාවික හා ගුවන් සේවා කර්තෘත්වයේ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත ඇමතුමා,
2020 වර්ෂය සඳහා පොල් පරීක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යතුමා,
කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වාරි මාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය,
2021 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදා ජල ප්‍රවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52/6 යටතේ රතනතිස්ස සාම්ප්‍රදායම සංස්ථාගත කිරීමෙන් පනත් කෙටුම්පත් පිළිබඳ වාර්තාවේ පිළිගැන්වීම ගරු අධ්‍යාපන ඇමතුමා,
කතානායකතුමනි, රත්නතිස්ස සාම පදනමේ සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කියවීම කවදාද? ප්‍රධාන වැඩ කටයුතු සභානායකතුමා,
ගරු කතානායකතුමනි
යෝජනා
යෝජනා ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දෙක
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක තුන
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද? යෝජනා අංක හතර
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක පහ
ඉදිරිපත් කරනවා කතා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක හය
ඉදිරිපත් කරනවා කතා නැහැ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක හත
ඉදිරිපත් කරනවා කතා නැහැ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක අට
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක නමය
ඉදිරිපත් කරනවා කතා නැහැ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දහය
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක එකොළහ
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දොළහ
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දහතුන
ඉදිරිපත් කරනවා කරු කතා නැහැ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක දහතර
ඉදිරිපත් කරනවා කරු කතා නැහැ.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක පහළොව
ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
නිවේදන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව කතානායකවරයා සභාපති වූද වරයා වූද නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍යකාරක සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු බඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්නු කැමැත්තෙමි. ගරු නීතිච නිමල් සිරිපාද සිල්ලමැත්තුමා, ච පෛත්‍රා දේව අන්‍යාරච්චි මැතිනිය, ඩග්ලස් දේවානන්ද මැත්තුමා, ගරු මහින්ද අමරවීර මැත්තුමා, ගරු ජනාධිපති නිත්‍ය එම් අලි සබ්‍රි මැත්තුමා, ගරු කංචන විජයසේකර මැත්තුමා, ගරු නසීර් රාමඩ් මැත්තුමා, ගරු චමල් රාජපක්ෂ මැත්තුමා, ගරු ජොන්ස්ටන් ෆොනෑන්ඩ් මැත්තුමා, ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා, ගරු වජිර අභේවෝදන මැත්තුමා, ගරු සීබී රත්නායක මැත්තුමා, ගරු රෝහිත අභේගුණවාදන මැත්තුමා, ගරු නීතිච නාමල් රාජපක්ෂ මැත්තුමා, ඉතිච්ඡ සාගර කාර්යව සම්මෙත්තුමා. නිවේදන දෙක පාර්ලිමේන්තුවේ ස්ථාවරණය 121 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ගරු විදුරු වික්‍රමනායක මැත්තුමා, ගරු නලින් ෆනෑන්ඩ් මැත්තුමා, ගරු ෂෙහාන් සේමසිංහ මැත්තුමා, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැත්තුමා, ගරු සීතා අරඹේ පොළ මහත්මිය, ආචාර්ය සුරේන් රාඝවන් මැත්තුමා, අනූප පැස්කුවල් මැත්තුමා, ජොන්ස්ටන් ෆොනෑන්ඩු මැත්තුමා, වජිර අභේවෝදන මැත්තුමා, මහින්දානන්ද අලුත්ගමගේ මැත්තුමා, තුමින්ද දිසානායක මැත්තුමා, නිමල් ලන්සා මැත්තුමා, යුකේ සුමිත් උඩුකුඹර මැත්තුමා, ඉසුරු දොඩංගොඩ මැත්තුමා, නීතිඥ ප්‍රේමනාත් දොළොවත්ත මැත්තුමා, ගඩු MWF සහන් ප්‍රදීප් විතාන මැත්තුමා, නීතිඥ මధుර විතානගේ මැත්තුමා, ආචාර්ය රංජිත් බණ්ඩාර මැත්තුමා. ඒ නිවේදනය අනුව 9 පාර්ලිමේන්තුවේ 7 සභාවාරයේ සඳහා පාර්ලිමේන්තු කටයුතු බඳ කාර්යක සභාවේ ප්‍රථම රැස්වීම 20-23 පෙබරවාරි 10 සිකුරාදාය නම් මද දින මධ්‍යාහ්න 12 කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමේ නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. යෝජනා අංක 15 16 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.
ගරු කථානායකතුමනි, අන්තර්ජාතික ථේරවාද ධර්ම ආයතනය සංස්ථාගත කිරීමේ පණක් කිටුම්පත මම ඉදිරිපත් කරමි.
එමයි ස්ථිර කරමු.
ප්‍රධාන වැඩ කටයුතු සභාව කල් තැබීම.
කථානායකතුමනි, පාර්ලිමේන්තු 2023 පෙබරවාරි මාසයේ 21 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
නිමල් ලන්සා මැත්තුමා.
ගරු කථානායකතුමනි, මුලින්ම ස්තුතිවන්ත වෙනවා නවන පාර්ලිමේන්තුවේ 4 සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැත්තුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වීමට මුලින්ම අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශයේ පැහැදිලිවම කිව්වා අනතුරුදායක වැල්පාලිමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඉන්නට අපට පුළුවන් වෙලා තියෙනවා. අපේ ආවේ ලේසි පාසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තාම ඉවර නැහැ. මතක තබා ගන්න මට අවශ්‍ය ජනප්‍රිය තීන්දුව ගන්න නෙමේ මේ වෙලාවේ රට වැටිලා තියෙන තත්ත්වෙන් රට මුදෝ ගන්න ඕන අරි තීන්දුව ගන්න ඕනේ කියන එක තමයි එතුමාගේ කතාවේදී තාමත් පැහැදිලිව කිව්වේ. ඒ නිසා මම ගරු කතානායකතුමා අරා මේ රටේ ජනතාව දැනුවත් කරන්න කැමති. ජනාධිපතිතුමා මේ වගකීම බාරගත්තේ මේ රටේ ඉන්න ප්‍රධාන විපක්ෂය මේ වගකීම බාර ගන්න බෑ කියපු වෙලාවක. මොකද මේ රටේ ඒ වෙලාවේ මේ තියෙන බැරෑරුම්කම අවස්ථාව ඒ වගකීම ගන්න කවුරුත් හිටියේ නැහැ. සියලු දෙනා පැනලා ගියා. හැබැයි ජනාධිපතිතුමා ඉතාමත් කෙලින් එතුමා මේ වගකීම බාර අරගෙන මම හිතන්නේ විශාල වැඩ කොටසක් කරලා තමා ඇවිල්ලා එදා පෙරේදා මේ රටේ නැවත ඉදිරියේදී අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව මේ සභාව දැනුවත් කළේ. හැබැයි මේ සභාව දැනුවත් කරපුවාම මේ රටේ යම් වගකීමක් තියෙන විපක්ෂය මේක මගහැරියා. මොකද අපි රට ඉදිරියට ගමන් කරන්නේ කොහොමද, ඒ සඳහා අපේ වැඩසටහන මොකද්ද, අපි රටේ ආදායම වියදම සමාන කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි එතුමාගේ සම්පූර්ණ ඒ කතාවේ තිබ්බේ. එහෙම නැතුව එතුමා ජනප්‍රිය වෙන්න වෙන දේවල් කිව්වේ නැහැ. හැබැයි ඒකවත් අහන්න මේ විපක්ෂයේ මේ පාර්ලිමේන්තුව තුළ හිටින අය නිසා අපි කනගාටුව ප්‍රකාශ කරනවා. රටේ මහජනතාව නියෝජනය කරමින් මේ ස්ථානට ඇවිල්ලා එතුමන්ලගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේ තීන්දු කරන්න තමයි එතුමන්ලා කටයුතු කරන්න කියන නිසා අපි ඒ විරෝධය එතුමන්ලාට ප්‍රකාශ කරනවා. ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි සියලු දෙනා දන්නවා. මේ රටේ මේ ආර්ථික තීන්දු තීරණ සියල්ලක් ගන්නේ ජනාධිපතිතුමා නෙමේ. මේ රටේ ආර්ථිකය පිළිබඳව මනා දැනුමක් තියන අය තමයි මා බැංකුවේ ඉන්නේ. PhD ඩිග්‍රියෝ මාස්ටර්ස් පිළිබඳව මේ ආර්ථික විශේෂඥයෝ. ඊළඟට ට්‍රෙෂරියේ ඉන්නේ මේ අය. මේ සියලු දෙනා එකතු වෙලා ලෝකයේ අපිට ලෝකයෙන් අපිට උපදෙස් ලබා දෙන IMF සංවිධානය වැනි ලෝකයේ ඉන්න ආර්ථික විශේෂඥයෝ සියලු දෙනා එකතු වෙලා ගන්න තීන්දුවක් තමයි දීලා තියෙන්නේ. මේ රටේ ආර්ථිකය කොයි ආකාරයටද ගෙනියන්න ඕනේ කියන එක රෝඩ් මැප් එක. ඒ අනුව තමයි ජනාධිපතිතුමා මේ පෞගියේ කාලය තුල මේ රටේ ආර්ථිකය ගොඩගන්න සීනි බෝල දෙන්න නැතුව බොරු රසකතා කියන්න නැතුව මේ රටේ තියෙන අමාරුකම කියලා මේ රට මේම ගෙනිච්චොත් තමයි මේ රටට එළියට එන්න පුළුවන් ආර්ථික අර්බුදයෙන් එළියට එන්න පුළුවන් කියන එක කියලා මේ කටයුත්ත කරන්නේ. හැබැයි අද විපක්ෂය මොකද්ද කියන්නේ? අර සමහර අය අපි දැකලා තියෙනවා මලකෙවල්වල ඉන්නවා හැම මලකෙතරම යන අය. ඒ මලකෙතර ගිහිල්ලා එයාගේ රස්සාව මොකද්ද? කයිවාරු ගාන එක. ඒ කියන්නේ එන අයව පිනවන්න. එහෙම නැත්නම් එන අයට රසකතා කියන එක තමයි. ඒ වගේ තමයි ප්‍රධාන විපක්ෂය. මේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ, ආර්ථික අර්බුදය විසඳන්නේ කොහොමද කියන එක කතා කරන්නේ, විසඳන ක්‍රමවේදය පිළිබඳව කතා කරන්නේ. අර සමහර ගෑනු අර ලිඳලඟ ඉඳලා එක එක ගෑනුන්ට ඇනුම් පද කියනවා වගේ, මලකෙවල්වල අර කයිවාරු ගානවා වගේ, එහෙම නැත්නම් කඩපිල්වල සමහරට ව්‍යාපාරයක් රස්සාව නැති එක්කෙනා එතන ඉඳලා කයිවාරු ගානවා වගේ තමයි අද විපක්ෂය රට වටා ගිහලා කයිවාරු ගානවා. අපි තා පෑදිලිව විපක්ෂයෙන් ආනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන වැඩසටහන හරි නැත්නම් කරුණා කරලා කියන්න. මේ වැඩසටහන නෙවෙයි ආදායම ගන්න ඕනේ මේ ක්‍රමයට, වියදම අඩු කරන්න ඕනේ මේ ක්‍රමයට. හැබැයි මම දන්නවා මේ ප්‍රධාන විපක්ෂයේ නියෝජනය කරන සියලු දෙනා තීන්දුවක් අරගෙන තිනවා. මේ ආර්ථික අර්බුදය දෙන විසඳුම් පිළිබඳව අපි සමාජයේ කතා කරන්න ඕනේ. අපේ 13 වෙනි ව්‍යවස්ථා අපේ බලය බෙදාගැනීම පිළිබඳව කතා කරන්න ඕනේ. විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඕනේ. අපි ගිහිල්ලා ආණ්ඩුව විවේචනය කරමින් යමු. එතකොට අපිට ඡන්ද ටික ගන්න පුළුවන් කියන එක. මේක තමයි කරන්නේ විපක්ෂය. කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ රට ගොඩගන්නේ කොහොමද කියන නිසා මේක සම්ප්‍රදායික විපක්ෂයක් විදිහට තමයි අද මේගොල්ලෝ කටයුතු කරන්නේ. සම්ප්‍රදායික විපක්ෂයක් විදිහට කටයුතු කරන්න බෑ මේ අවස්ථාවේදී. ජනාධිපතිතුමා මේ රටේ බලය ගන්න ඉස්සෙල්ලා මේ රටේ පොඩ්ඩක් තමුන්නාන්සලා අපි කල්පනා කරලා බලන්න. පාර දිගේ ඉන්ධන පෝලිං, පාර දිගේ ගෑස් පෝලිං, බේත් කඩේට ගියාම බේත් ටික නැහැ ගන්න. පෝර ගොවියන්ට පෝර ටික නැහැ. විදුලිය කපනවා, පාසල් වාලා, ප්‍රවාහනේ ඇනේටලා, උද්දමනේ සීග්‍රයෙන් උඩ යනවා. විශාල ආර්ථික අවපාතයක අපි හිටියේ. අපි ඉච්ඡා බංගත්තට පත් වෙලා මුළු රටම හිටියේ. අපිට තෙල් ටික කොහෙලාද ලැබෙන්නේ ගෑස් ටික කොහෙලාද ලැබෙන්නේ බේඩ් ටික කොහෙලාද ලැබෙන්නේ වගා කරන්න පොර ටික ලැබෙන්නේ කොයි වෙලාවෙද කියන එක එහෙම තිබ්බ රටක් තමයි මේක බාරගත්තේ හැබැයි අද මේ රටේ ගොඩාක් අයට මේක අමතක වෙලා තියෙනවා විපක්ෂයට අමතක වෙලා තියෙනවා Tamanට දුන්නම ගන්න බෑ කියලා පැනලා ගිය විපක්ෂය අද ලොකු බයිලා ගන්නවා රට වටේ ගිහිල්ලා කයිවාරු කෙලිනවා කයිවාරු ගන්න ඕන කෙනෙක්ට පුළුවන් බයිලා ගන්න ඕන කෙනෙක්ට පුළුවන් අඩුපාඩු කියන්න ඕන කෙනෙක්ට පුළුවන් විවේචනය කරන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි වැඩ කරන්න හැම කෙනාටම බෑ ඒ නිසා මම මේ ගරු සභාව අර රටේ ජනතාවට කියන්නේ තමුන්නාන්සලා සී බුද්ධියෙන් කල්පනා කරලා බලන්න මේ විපක්ෂය මේ කරන ක්‍රියාවලිය හරිද කියන එක මොකද රට විශාල ප්‍රශ්නයක ඉන්නේ අපිටත් පුළුවන් නම් සල්ලි ගස් වලින් කඩලා හරි දෙන්න දෙනවා සල්ලි මැජික් වලින් මවන්නත් බෑ සල්ලි ගන්න ඕනේ ආදායමට විදම සමාන කරන්න නම් ආදායම කොහෙන් හරි අපි එකතු කරගන්න ඕනේ විදම අඩු කරන්න ඕනේ දැන් මම අපි දැක්කා දැන් මේ බදු වැඩි කරපුවාම ඉස්සර සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඉන්න අපිට තමයි ඇඟිල්ල දික් කළේ මොකද්ද මුණ්ඩ තියෙනවා විශාල දීමන මුණ්ඩ තියෙනවා නිවාස මුණ්ඩ තියෙනවා යාන වාහන මුණ්ඩ තියෙනවා ඉන්ධන හැබැයි දැන් ඩිරෙක්ට් ටැක්ස් එක දාලා වැඩි කරපුවාම කවුද එළියට එන්නේ අපිද අපේ අඩුකලට කමන්නේ අපේ තියෙන ඔක්කොම කපා ගන්න හැබැයි මේ රටේ ඇඟිලා හිටපු අය මේ දීමනා ගත්ත අය මේ නිවාස තිබුණු අය අපිට වඩා විශාල පිරිසක් ඉඳලා තියෙනවා දැන් තමයි එළියට එන්නේ මෙතෙක් කල් මුළු රටේම ජනතාව ඉදන් හිටියේ පාර්ලිමේන්තුවට තමයි වැඩිම පඩියම් එන්නේ පාර්ලිමේන්තුවට තමයි වැඩිම ඉන්ධන දීමනාම් එන්නේ හැබැයි අපි දැක්කා මේ බදු වැඩි කරපුවාම මේ රටේ උද්ඝෝෂණය කළේ කවුද මහා බැංකුවේ ඉන්න සාමාන්‍ය සේවකයා එළියට ආවා එයි පඩිය ලක්ෂ ගණන් වෘත්තීය සමිති පෙට්‍රෝලියම් එකේ ලක්ෂ ගණන් පඩි වරායේ ලක්ෂ ගණන් පඩි අපිට වඩා වැඩි අපිට කමන්නේ නැහැ ඒගොල්ලන්ට ලැබුණාට හැබැයි ඒගොල්ලොත් එදා උද්ඝෝෂණය කළා අපිට විරුද්ධව අපි ඒ නිසා මේ රට මේක දැනගන්න ඕනේ බදු වැඩි කලේ 100 ගානකට 95කට බදු නැහැ මේ අලුතෙන් වැඩි කරපු ඩිරෙක්ට් ටැක්ස් එකෙන් 100% වැඩි වෙන්නේ 5% ප්‍රමාණයක එදා ගෝඨාභයසර් අර 2019 20 ගෙනාපුවාම බදු අඩු කරන්න මේ විපක්ෂේ කෑ ගෑවා මොකද්ද ඩිරෙක්ට් ටැක්ස් එක අඩු කිරීමෙන් තමන්ගේ දේශපාලන හිතවතුන්ට ටැක්ස් අඩු කරනවා ඒක වක්‍ර බදු වලින් වැඩි වෙනවා කියලා හැබැයි දැන් අද වක්‍ර බදු වැඩි කරන්නේ නැතුව ඩිරෙක්ට් ටැක්ස් එක වැඩි කරපුවාම වැඩ කරන ජනතාවට රිදිනවලු පුදුම කතාවන්නේ මේක පුදුම කතාවක් එදා අඩු කරද්දිත් බයිනවා දැන් වැඩි කරද්දිත් බයිනවා රට කරන්නේ කොහමද ඒ නිසා ජනාධිපතිතුමා ගත්ත ඉතාමත් හොඳ තීන්දුවක් එතුමා පෑදිලා කිව්වා මං ජනප්‍රිය තීන්දුවනේ මේ ගන්නේ රට අදන වැඩපිළිවෙල කරන්නේ ඒ නිසා අපි පෑදිලියම පාර්ලිමේන්තුව නියෝජනය කරන මාධ්‍ය නියෝජිත විදියට රට හදන්න ඕනේ රට ඇදුවොත් රටේ සියලු දෙනා ඇඩගැයි එහෙම නැතුව නිකන් බොරුවට එක එක ඒවා කරන්නම් කිව්වට කරන්න බෑ ඒ නිසා මං ඒ පිළිබඳව ඔබතුමාලාගේ අවධානය යොමු කරනවා අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ අපේ අපි හදන්න ඕනේ අපේ අවුරුදු ගානක් අපි නිදාස ලැබුණු දා ඉඳලා අපේ ආදායමට වඩා වියදම වැඩි මුළු ලෝකෙම ආර්ථික විශේෂඥයෝ කියන්නේ උඹලගේ ආදායමයි වියදමයි සමාන කරපල්ලා අඩුම අතිරික්තයක් නැත්තම් ඒවනම් මේක කවුරු හරි බය නැතුව තීන්දුව ගන්න ඕනේ අවුරුදු 70 ගානක්ම දේශපාලන පක්ෂ මහා ජනතාවට විවිධ පොරොන්දු දීලා බලයට ඇවිල්ලා ණය අරගෙන තමයි ඕවා කරලා තියෙන්නේ එනිසා තමයි මේ තත්ත්වයට අපිපත් උනේ එනිසා බය නැතුව කොන්ද කෙලින් තියාගෙන විපක්ෂේ කවුරු මොනවා කිව්වත් අපි අපේ රට හදන්න ආර්ථිකය හදන්න මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කියන විදිහට ලෝකයේ ආර්ථික විශේෂඥයෝ කියන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අපි ස්තුතික වෙන්න ඕනේ ජනාධිපතිතුමාට. මොකද කිසිම නායකයෙක් මේ වගේ තීන්දුව ගන්නේ නැහැ. බදු වැඩි කරද්දි කකුල් වැවුලනවා. ඉස්සර රුපියලක් වැඩි කරද්දි ඉන්ධන. ඒ නිසා ඉන්ධන අපි පාඩුවට දෙන්න බෑමදාම ගෑස් පාඩුවට දෙන්න බෑමදාම මොකද දුන්නම රට වැටෙනවා රට වැටුනම රට බංකොලොත් වෙනවා රට බංකොලොත් වුනම අපි ඔක්කොම බංකොලොත් වෙනවා ඒ නිසා මේ සත්‍ය අපි සියලු දෙනා තේරුම් ගන්න ඕනේ ඒ නිසා බදු ආදායම වැඩි කරන්න ජනාධිපතිතුමා ගත්ත තීන්දුව ඉතාමත් නිවැරදි තීන්දුවක් විදිහට අපි කියන්න ඕනේ විශේෂයෙන් ඊළඟට අනිත් එක පෑදිලිව ඩිරෙක්ට් ටැක්ස් වැඩි කරපුවාම 10% මේකට අයිති වෙන්නේ 90% මේ රටේ අහිංසක ජනතාව අහුවෙන්නේ නැහැ මේකට. ඒ නිසා මේ රටේ ජනතාවට අපි පෑදිලිවම පණිවිඩයක් දෙන්න ඕනේ මේ ඩිරෙක්ට් ටැක්ස් එක වැඩි කිරීම තුල මේ රටේ අහිංසක 90% දුප්පත් ජනතාවට සාහන සපයන්න තමයි මේ මුදල් ටික අපි ආණ්ඩුවට ගන්නෙ. මොකද වක්‍රබද්ධ වැඩි කළොත් තමයි ආල් මැස්සෝ ගන්න පරිප්පු ගන්න දුප්පත් මිනිහට වදින්නේ. හැබැයි ඩිරෙක්ට් ටැක්ස් එක ගන්නෙ සංයුක්ත දීමනා තියෙන, නිල නිවාස තියෙන, වාහන තියෙන, ලොකු ආදායමක් ලක්ෂයකට අම්මෙන අයගෙන් තමයි කපා ගන්නෙ. ඉතින් මේක හොඳයි අපෙත් කැපෙනවා. අපෙත් කැපෙනවා කරු කතානායකතුමනි. ඒ නිසා මේක කරන්න ඕනේ කවුරු හරි මේ තීන්දුව ගන්න ඕනේ. ඉතින් අපි දැක්කනේ පෞගේ කාලේ මේවා පිළිබඳ විශේෂයෙන් කෑ ගැය කවුද? ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය තමයි ඇවිල්ලා කෑ ගැවේ මේවා ගන්න එක වැරදි කියලා. අද මේ සභාවේ මම ඉතාමත් වැදගත් මාතෘකාව පිළිබඳව කතා කරන්න. දැන් මේ බදු වලට විරුද්ධව මේ රටේ වැඩිම විරුද්ධතාවය ප්‍රකාශ කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති තමයි මේකට විරුද්ධ වෙන්නේ. එහෙනම් කවුද වැඩිපුරම සල්ලි අරගෙන තියෙන්නේ? දීමනා අරගෙන තියෙන්නේ. ඒකට විරුද්ධව කතා කරපු ඒ වෘත්තීය සමිතිය වල නියෝජ්‍යයෝ. ඒ නිසා මේ රටේ මිනිස්සු ඒකක් දැනගන්න ඕනේ. අද බලන්නකෝ අපි රස්සාව කරපුවම අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. තාම ව්‍යාපාර දායක් කරලා ජීවත් වෙන්න බෑ. අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ටික කල්පනා කරන්නකෝ. ආණ්ඩු කුමාර දිසානායකට ව්‍යාපාරයකුත් නැහැ, රැකියාවකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. ටිල්ලින් සිල්ලට ව්‍යාපාරයකුත් නැහැ, රැකියාවකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. විජිතේරත් සහෝදරයාට රස්සාවකුත් නැහැ, ව්‍යාපාරයකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. සුනිල් අඳුනේට රස්සාවකුත් නැහැ, ව්‍යාපාරයකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. යකෝ කොහොමද ජීවත් වෙන්නේ? රටටත් කියලා දීපල්ලාකෝ. රටේ මිනිස්සුත් ඒ විදිහට රස්සාවක් නොකර ව්‍යාපාරයක් නොකර ජීවත් වෙයි නුඹ. මේ අපිට වඩා හොඳට. අපිත් ආසයි නේ අපිට වඩා හොඳට සියලු දෙනා ජීවත් වෙනවනම්. ඒ නිසා මේ රටේ පුරවැසියෙක්ගේ තියෙන අවමයේ සුදුසුකම තමන් මේ රටට වැඩදායි පුද්ගලයෙ වෙන්න ඕනේ. තමන් මේ රටට වැඩදායි පුද්ගලයෙ වෙන්න නම් අඩුම රජයට බදු ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් රජේ යම් රැකියාවක් කරලා රජයට යම් සේවාවක්, එහෙම නැත්නම් සංවර්ධන වැඩක් කරන්න ඕනේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ මේ 1, 2, 3, 4 කිසි කෙනෙක් රැකියා කරන්නෙත් නැහැ, ව්‍යාපාර කරන්නෙත් නැහැ. හැබැයි ජීවත් වෙනවා. කැටොල්ලලාද ජීවත් වෙන්නේ? කැටොල්ලලා ඔහොම රටවටේ ගිහිල්ලා ඔහොම ඩිජිටල් බෑන් දාලා මෙහෙම රැසින් කරන්න පුළුවන්ද? කෝටි ප්‍රකෝටි ගණන් කවුද? කොහෙන්ද සල්ලි? එදා කිව්වේ අත් අකුරින් ගාලා පෝස්ටර් ලියනවා කියලා. එදා අපි පෝස්ටර් ගාපුවම ඇහුවා කොහෙන්ද සල්ලි කියලා. අපි පෝස්ටර් ගාපුවම අපි රැස්සෙන් තිබ්බම කොහෙන්ද සල්ලි වේදම් කරන්න කියලා ඒවා. හැයි දෙයියනේ මුන් දැන් කොහොමද සල්ලි වේදම් කරන්නේ? මුන්ට කෝටි ප්‍රකෝටි ගණන් කවුද දෙන්නේ? කොහෙද විනීතභාවයේ ජනතා විමුක්ති පෙරමුණේ? පෙන්නන්නකෝ තමන්ට සල්ලි අම්මෙන්නේ මෙතනින්, තමන් ජීවත් වෙන්නේ මෙතනින් කියන එක. දැන් අපි දැකලා ටීවී වැඩසටහනල ගියාම සමහර මට මේ කමිෂය දුන්නා සහෝදරෙක්. මට මේ කලිසම දුන්නා සහෝදරෙක්. එතුමාගේ නෝනට කලිසම මේ කමිෂය කවුද දෙන්නේ? එතුමාගේ දරුවන්ට කලිසම කමිෂය කවුද දෙන්නේ? එතුමාලා අපි දකින ඔච්ච කම්බුනා මගේ සහෝදරේ. මොන බොරුද පට්ටපල් බොරුනේ? මොන පට්ටපල් බොරුද මේ කියන්නේ? මේ සමාජය අන්දන්නේ. මම පෑදිලිම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ රටේ මිනිස්සු රවට්ටනවා නම් ditta ධම්ම වේදේ කවදාරි පරිසම් දෙනවා. පරිසම් දෙන එක දෙනවා. මොකද මිනිස්සු එච්චර රවට්ටනවා ගිහිල්ලා. මේ රටේ ඇත්ත කියන්න ඕනේ. මේ රටේ ආර්ථිකය අපි ගොඩ ගන්න විදිය කියන්න ඕනේ. එහෙම නැතුව මේ රටේ ජනතාව නොමග යවනවා නම්, නොමග යවන අයට මයිදනවා ditta ධම්ම වේදේ කවදාරි පරිසම් දෙනවා කියන එක අපි කියන්නේ. මොකද පෑදිලිම තමුන්නාන්සලා අපි දන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා. කොරෝනා කාලේ රුපියල් ලක් වේදම් කළේ නැහැ. රුපියල් ලක් වේදම් කළා කාට හරි? දැන් අපි සල්ලි දුන්නම දුප්පත් මිනිහෙක්ට අපිට කියනවා ජාවාරංකාරයෝ, කුඩුකාරයෝ. ආ අපිට මොනවද නොකියන්නේ? අපි මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඇස් කණ්ණාඩියක් දාගන්න සල්ලි දුන්නම පිළිකා රෝගියෙක්ට කීයක් අර අපි උදව්වක් කරපුවාම, එහෙම නැත්නම් අසරණ මිනිහෙක්ට අපි මොනවාරි උදව්වක් කරපුවාම ඒක වැරදි. මේ රටේ පාරවල් අදපුවාම පාරවල් වලින් ගසාගන්න. මුන් පාරවල් ඇදුවෙත් නැහැ, දුප්පත් අයට කීයක්වත් දුන්නේ නැහැ. මුන් හොඳයි. මුන් රටට බදු ගෙවන්නෙත් නැහැ, රස්සාවක් කරන්නෙත් නැහැ, ව්‍යාපාරයක් කරන්නෙත් නැහැ, කාටවත් රුපියලක් දෙන්නෙත් නැහැ. යකෝ මුන් හොඳයි නේ අපිට වඩා. පුදුම වැඩන්නේ මේක. මේක කොහමද හොඳ වෙන්නේ? මේක පුදුම වැඩක්. අපේ පවුල් 40,000කට මම පවුල් 40,000කට ඇඩියේ මගේ පෞද්ගලික සල්ලි උදව් කරලා තිනවා. මේ රටේ කිලෝමීටර 8,000කට වඩා මම අදලා තිනවා. හැබැයි අපිට වඩා කොහමද අනුර කුමාර හොඳ වෙන්නේ? අපිට වඩා කොහමද විජිතය රත් හොඳ වෙන්නේ? අපි ලක්ෂ කෝටි ගණක් අය බදු ගෙවලා තියනවා. බදු ගෙවලා තියනවා මේ රටේ අනිත් මිනිස්සුන්ට. මුන් බද්දක්වත් ගෙවලා නැහැ නේ දෙයියනේ. මුන් ඔක්කොම අනුන්ගෙන් ගන්න. හැබැයි අපි අනුන්ගෙන් ගත්තොත් පගාව. උන් අනුන්ගෙන් ගත්තොත් සහෝදරය දෙන්නේ. සහෝදරිය දෙන්නේ. පුදුම කතානේ මේක. හා පුදුම කතාවක් මේක. ඒගොල්ලන්ට සල්ලි දුන්නොත් පගාවන්නේ මේ. ජාවාරංකාරයෝ නෙමේ දෙන්නේ. හැබැයි අපිට සල්ලි දුන්නොත් ඡන්දෙකට පගාවක්. ජාවාරංකාරයෝ පුදුම වචන සෙට් එකක් අරු කතා නැහැ. මේ මේක වෙනස් කරන්න ඕනේ. මේක කියන්න ඕනේ රටේ අයට. මුන් කරන බොරුව මුන් කරන මුන් මං හිතන්නේ මේ රටේ මේ වගේ බොරුකාරයෝ ටික. මේ වගේ බොරුකාරයෝ ටික. මම පෑදීල කරු කතා නැහැ මේ සභාවේ කියන්න ඕනේ. අද ජනතා විමුක්ති පෙරමුණ අර මොකාද ඉගිල්ලෙද්දිනේ සුද පෙන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණ අය පළාත් පාලන වලට මං අපේක්ෂකයෝ දාලා තියෙනවා. ගරු මහැමතුමා මගේගේ ගිනි තිබ්බ එකෙක් එක අපේක්ෂකෙක්. ජනතා විමුක්ති පෙරමුණ. මගේගේ මංකොල්ල කාප එකෙක් එක අපේක්ෂකෙක්. මගේ ගෙදර සියලු නෝනගේ අට ඇඳුම් ඉඳලා මංකොල්ල කාප එකෙක් එක අපේක්ෂකෙක්. ගරු කතා නායකතුමා. ජේපීගේ. ජේපීගේ අපේක්ෂකයා තමයි අපේගේ මංකොල්ල කෑවේ. මුන්ට පරණ පුරුදු තියෙනවනේ 71 72 88 89 කාලේ මංකොල්ල කාලා. ගිනි තියලා මිනිසුන්ව මරලා මුන්දමාදාය අපිට මේ ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී උගන්වනවා. අපිට ඇවිල්ලා යාපාලනය උගන්වනවා. තිරසර සංවර්ධනයක් ගැන උගන්වනවා. මොන තිරසර සංවර්ධනේ තියෙන යටිතල පාසක ඔක්කොම විනාශ කරලා සියලු දෙනාට දැන් රැස්වීමකට සල්ලි දුන්නේ නැත්නම් අම්මට තර්ජනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරිකයන්ට ගිහිල්ලා කියලා සල්ලි දුන්නේ නැත්නම් තර්ජනය කරනවා. තර්ජනයක අපි ආපුවම බලාගමු. අම්මට කොහොමද එන්නේ ඉස්සලා මෙහෙම නම් ආපුවම. ඒ නිසා පරණ පුරුදු මතු වෙනවා පොඩ පොඩ පොඩ. හැබැයි මම ඒකයි කියන්නේ වැඩි කල් යන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙනවා මුන් කවුද කියන එක. ඒ නිසා පෑදිලියම දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දිල්ලන්නේ කවුද? ගමේ ඉන්න කසිප්පුකාරය ඇවිල්ලනවා. ගමේ ඉන්න කුඩුකාරය ඇවිල්ලනවා. ගමේ ඉන්න කප්පංකාරය ඇවිල්ලනවා. ගමේ පොල කරන කප්පා මුදලාලි ඇවිල්ලනවා. ගිහලා බලන්න. ගරු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ ලයිස්ට් වල කවුද ඉන්නේ කියලා. ඔක්කොම රු ටිකේ ඉන්නේ. ඔක්කොම කුවකේ ඉන්නේ. ගමේ පෙත්සංකාරයෝ ටිකේ ඉන්නේ. ගමේ ඡන්දේ ඉල්ලන අය ටිකක් ගිහලා ගම්වල ඉන්න මම කියන ඉඳක් බලන්න ගමේ ඉන්න කුවකයාම ඒක ඉන්නවා. කුවකයා ගමේ ඉන්න කුවකයාම ඉන්නේ කොට්ටාසේ උණ ඌ ඉල්ලන්නේ. ගමේ ඉන්න පෙත්සංකාරය ඇවිල්ලන්නේ. මුන් තමයි මේකේ ඉන්නේ. අපේ ගෙවල් ගිනි තිබ්බේ කොහොමද කියලා මම බැලුවානේ. බලපුවානේ දැන් අහුවෙන්නේ යකෝ ලැයිස්තුවේ මුන් ඉන්නවා කියලා. ආ මුන් තමයි ලැයිස්තුවේ ඉන්නේ. මම මෙච්චර කල් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළේ නැහැ මයිකේ. හැබැයි මුන්ගේ ලැයිස්තුවේ මුන් ඉන්නවා නම් මුගේ ෆොටෝ මාගාව තියෙනවා නම් මම චෝදනා කරන්න නැතුව කවමද? මගේ ගෙදර තිබ්බ ඇල්පෙනෙත්තේ ඉඳලා ඔරගම් කළාමු. මුන්ට පරිසම් දෙන්නම ඕනේ. මුන්ට පරිසම් දෙනවා. සමහර අය ඉතින් ඉන්නවා රැල්ලක් ආපුවම ජයග්‍රහණයක් කරපුවම එතනින්ම උඩට යනවා. එහෙම නැහැ ඉතින් මේ රටේ දැන් අගෝටා වේසර් මොන රැල්ලකින් දාවේ? මෛත්‍රීපාල මොන රැල්ලකින් දාවේ? මිනිස්සු ගේනවා විවිධ රැලි එක එක කාලෙට. ඒ රැලි ඔක්කොම වැරදි. නොමග යන්න එපා. මං රටේ මිනිස්සුන්ට කියනවා මේ ඔක්කොම කතාකාරයෝ. අපි ගෝඨාභය ජනාධිපතිතුමා ගේද්දි කිව්වා එතුමන්න මේක කරන්න අමාරුයි කියලා. හැබැයි රටේ මිනිස්සු තමයි ගෙනාවේ. රටේ වියත්තු ටික තමයි ගෙනාවේ. හැබැයි අපි කිව්වා කරන්න බෑ කියලා. අන්තිමට ගුටි ගන්න උනේ අපිට විතරයි. වියත්තු ටිකයි ඔක්කොම බේරලා ගියා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේද්දිත් අපි කිව්වා අමාරුයි කියන එක. දැනුත් කියන බොරු රැලි වලට අවු වෙන්න බෑ. මොකද එක එක කාලට අර යුද්ධේ වුණාම රණීරුව ගෙනාව අපිට අඩ අවුඩින්. ගියපාර ගම්පා දිස්ත්‍රික්කේ අපිට අඩ අවුඩින් වියත්තුන්ව ගෙනාවා. කෝ මොනවද දිව්‍ය ලෝකයක් කළාද? අපිට අපි තමයි මේ දුප්පත් මිනිහගේ හද ගැස්ම තේරන මිනිස්සු. දුප්පත් මිනිස්සු එක ජීවත් වෙන මිනිස්සු අපි. මොකද මාගාට ආපු මිනිහට අපි රුපියල නොදී යරලා නැහැ මේ අහිංසක මිනිහට. හැබැයි අපි ඔරු වුණා නේද? අපි අපිට ඔරු කිව්වා. කොහෙන්ද සල්ලි කියලා? යකෝ දැන් ජනතා විමුක්ති පෙරමුණට කොහොමද සල්ලි? මුන් ව්‍යාපාර කරනවද? මුන් රස්සා කරනවද? මුන් පගා ගන්නවද? ජාවාරංකාරයෝ උදව් කරනවද? මොකද්ද කුඩුයි කුණනවද? කොහෙන්ද සල්ලි? අපි දන්නවනේ ඔය උත්සවයක් කරන්න ලක්ෂ 80ක් 90ක් ඕනේ. ඔය ඩිස්ප්ලේ වලට ලක්ෂ 30ක් 40ක් ඕනේ. කියපල්ලකෝ අපිට මේ පුද්ගලයා තමයි සල්ලි දෙන්නේ කියලා කියන්නකෝ. කියන්නේ නැහැ. ඇයි? සල්ලි නිකම් මිනිහට දෙන්න බෑනේ. ඒගොල්ලන්ගේ වචන වලින් කිව්වොත් සල්ලි දෙනවා නම් දෙන්නේ ඔර ජාව අරංකාරයෝ. අපිට ඉස්සර දිර තියෙන ඒවනේ නේ. ඒ නිසා අපි පෑදිලිව මේ රටේ ජනතාවගේ අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ දැන් බලන්න රට මේම අමාරු වැටලා තියදී මම මොනවද කියන්නේ? පිටට ඇයි කියනවා ලංකාවට සල්ලි එවන්න එපා දේශපාලඥ හොරා කරනවා කියලා. මං ආන්නේ ඌගේ අම්මටයි තාත්තටයි වන සල්ලි මහ බැංකුවට ගිහලා ඌට යන්නේ නැතුව අපිට යනවද? අපිට අම්මේ නෝද? මේ පිටරට ඉන්න මිනිහෙක් ඌගේ අම්මටයි තාත්තටයි සල්ලි එවුවාම ඒ සල්ලි අමරයි තාත්තට යන්න නැතුව යකෝ අපිට අම්ම නේද? හැබැයි මේක විශ්වාස කරනවා මිනිස්සු. මුන් කියනවානේ උඹලා සල්ලි වම එවන්න එපා. එව්වම දේශපාලකේ හොරා කනවලු. යකෝ කාටරි සල්ලි අම්ම නේද දීලා දිනනෝද? මේ අපු සල්ලි. එනිසා මේ මිනිස්සු මේ බොරුව විශ්වාස කරනවා. මේ මහා බැංකුවට මේ අම්මෙන සල්ලි මදි රජයේ සේවකයන්ට පඩි නඩි කියවන්න. ඉතින් එහෙම තියේදී අර වගේ බොරු විශ්වාස කරනවානේ. දැන් බලන්න සංචාරක ව්‍යාපාරේ පොඩ පොඩ උඩට එනවා. හැමදාම උද්ඝෝෂණ. ඇයි මේ කරන්නේ? සංචාරකයෝ ආවොත් විදේශ විනිමය එනවා, තෙල් පෝලින් නැති වෙනවා, විදුලිය පෝලින් නැති වෙනවා, රට යම් මට්ටමකට උඩ එනවා. මේක වළක්වන්න හැමදාම උද්ඝෝෂණ. ඉතින් රටක් කොහොමද හදන්නේ? එක පැත්තකින් සල්ලි එවන්න එපා කියනවා. හැබැයි උන්ගේ වැඩසටහන කියන්නේ මොනවද? රට උන් ආවොත් කොහොමද කරන්නේ? පේෂණ වැඩි කරගන්නවලු, සංචාරක වැඩි කරගන්නවලු, ණය ගන්නවලු, ණය ප්‍රතිව්‍යය කරනවා. යකෝ ඒකමනේ අපිත් කරන්නේ. උඹලා අපිට වඩා වෙන දෙයක් කරනවද? අපිත් ඒකමනේ කරන්නේ. එනිසා අපි පෑදිලේ මේ රටේ ජනතාවට කියන්නේ මුණ්ඩ කිසි වැඩ පිළිවෙලක් නැහැ. යකෝ ආප්ප කඩයක්වත් බිත්තර කඩයක්වත් කරපේකට තමයි ඒකේ අමාරුව තියෙන්නේ. කාට හරි අඩුම පඩියක් ගෙවලා තියෙන්න ඕනේ. එතකොට තේරෙනවා Taman රස්සාවක් කරද්දී ආදායම කොච්චරද, විහිදම කොච්චරද, මේකෙන් කොච්චරද ගෙවන්න පුළුවන් කියන එක. මොකුත් නොකරපු එකාද ඇවිල්ලා මට නම් ලැජ්ජයි. සමහර අර ආර්ථික සමුළුවල මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ දෙන්න තුන් දෙනෙක් ගිහලා මුංගෙන් මොනවා අන්නද? මුං මොනවා සෞකන කඩයක්වත් එක්ක සෞකන අර අන්දිවල එකක්වත් ගුණුන්ද? මුං එනවා අපිට කියන්න. එනිසා අපි පෑදිලිම කියන්නේ ගරු කතානායකද ඒලාගට මේගොල්ලෝ පෑදිලිම තීන්දුවක් කරන් තියලා මොනවද? දේශපාලන මණ්ඩලයේ තීන්දුව බලය බෙදාගෙන ඇරීම පිළිබඳව කතා කරන්නේ. දැන් අපි දන්නා උදේගමන් පිළ මාත්‍ය ඒ පිළිබඳව එතුමාගේ මතය ඉදිරිපත් කරනවා. අපේ පැත්තේ ජනාධිපතිතුමා අපේ පැත්තේ මතය ඉදිරිපත් කරනවා. ආන්නක ජනතා විමුක්ති පෙරමුණේ මතය. විදේශ සම්බන්ධතා සම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය ආන්නක. ඒගොල්ලෝ පෑදිලිම තීන්දුව කරන් තියෙනවා මේ ඡන්ද ඉවරණකම්. ඒ වගේ වලට පරස්පර ජනතාව දෙපැත්තට බෙදෙන ඒවා පිළිබඳව කතා කරන්නේ මොන කුවකේදම? මුගේ මතය කෙලින් කියන්න බෑ. මට නම් මගේ මතය මං කෙලින් කියනවා. මගේ මතය මං කෙලින් කියනවා. මම කියන්නේ මේ උතුරු නැගෙන තියෙන ප්‍රශ්නේ විසඳන්න යම් සාධාරණ විසඳුමක් මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒක මගේ මතය. මේ රටේ ආර්ථිකය ධනවාදී ලිබරල්වාදී විදිහට මේක අසුරවන්න ඕනේ. ඒක මගේ මතය. තමුන්ගේ තියෙන මතයත් කියපල්ලකෝ. අපේ මතය සමාජවාදයේද? එව නැත්තම් ලිබරල්වාදයේද? බලය බෙදාරින්න කැමැතිද? නැද්ද? විදේශ ප්‍රතිපත්තිය නොපැතිද? කොහොමද කියන්නේ? මේක කියන්නේ නෑ නේ මුං. උන් ජනතාව රවට්ට බොරු කී කිය ඔරකම් කරලා තියෙන සල්ලි කියනවලු. යකෝ කියපන්ක ඔරකම් කරලා තියෙන සල්ලි කොයිද තියෙන්නේ? කොච්චර තියෙනවද? මේ රට ආර්ථිකය හදන්න කොච්චර ඕනේද කියන එක මේ මොකුත් නැහැ. මොකුත් නැහැ. ආර්ථිකය හදන්න කොච්චර සල්ලි ඕනේද කියන එක ඉස්සෙල්ල කියපල්ලකෝ. මිනිස්සු විශ්වාස කරන කොච්චර ගේන්න පුළුවන්ද කියන එක. ඒ නිසා අපි පෑදිලිම කියන්නේ ජනතා විමුක්ත පෙරමුණේ මේ අධ්‍යාපනය ලැබෙන වෘත්තිය මේ තරුණ ශිෂ්‍යයෝ 4,000-5,000 අධ්‍යාපනය ලබන්නේ හොස්ටල් වල. ෆුල් ටයිම් ජොබ් Facebook වල අද්දාක්. ඉගෙන ගන්නෑ. ඉගෙන ගන්න කියලාම ඉගෙන ගන්නෑ. මොකද කරන්නේ? සමාජයේ වෛරය වපුරනවා, ක්‍රෝධයේ වපුරනවා, ඊර්ෂ්‍යා වපුරනවා, සල්ලි තියනාගේ සල්ලි ගසා ගන්න වෛරය වපුරනවා. වාහන දෙකක් තියෙන එකයි වාහනේ ඌරපන් කියනවා. මේක තමයි වපුරන්නේ. මේක තමයි මැයි නමේ සිද්ධ වුණේ. ජනතාවට පීඩනයක් එක්ක ජනතාව එළියට ආවා. ඒක ප්‍රයෝජනට ගත්තා ජනතා විමුක්ති පෙරමුණ. ඒක ප්‍රයෝජනට අරගෙන ගෙවල් ටික ගිනි තිබ්බා. මතක තියාගන්න අපේ ගෙවල් ගිනි ගත්තා වගේ, ගිනි තිබ්බා වගේ, අපේ ගෙවල් මංගොල්ල කෑ වගේ තොපෙත්. දවසකට ඔය එක අනිත් පැත්තට වෙන එක වෙනවා. මේ රටේ මිනිස්සු තමුන්නාන්සයට කරනවා. ඒකත් මං කියන්න ඕනේ. මට ගාපු එකෙක් බේරිලා නැහැ. මට ගාපු එකෙක් බේරිලා නැහැ. ඒ නිසා පෑදිලිව මම මේ සභාවේ කියනවා, මට ඔය විනාශය කරපුන්ට ditta ධම්ම වේදේ පරිසම් දෙන එක දෙනවමයි. මොකද මට අද ඉන්න තැනක් නැහැ. ඉන්න අඳුමක් නැතුව මම එළියට ආවේ.
ගරු මන්ත්‍රීතුමා කාලය ගැන ටිකක්
ගරු කතානායකතුමා. ඒ නිසා අපි පෑදිලිවම ගරු ජනාධිපතිතුමා රටට ඩොලර් ගේන විදිය, ණය ගන්න විදිය, ආදායම් උත්පාදනය කරන විදිය, රට ගෙනියන විදිය ඉතාමත් පෑදිලිව සරලව කියලා දිනවා. ඒ නිසා මීට වඩා එයා වැඩසටහනක් තියනවා නම් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩ කුමාර දිසානායක මහත්තයාට එන්න ටීවී එකට මා එක්ක ප්‍රසිද්ධ විවාදයකට. මම ආරාධනා කරනවා ආර්ථිකය ගැන කතා කරන්න. මම ආරාධනා කරන පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න. අභියෝගය බාර ගන්න. මොකද කියන්නේ? එතුමා එක්ක එන්නේ නැහැ කියලා මොනවාර එකක් කියයි. ඒ කාලේ එහෙම කිව්වා. ඒ නිසා මම නැවතත් ආරාධනා කරනවා රටේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩ කුමාර දිසානායක මහත්තයාට මා එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. බොහොම ස්තුතියි.
අනුබල මන්දල ගුණවදන
ගරු කථානායකතුමනි, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්
ගරු කථානායකතුමනි, නිමලංසා ගරු මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් මෙහි නියෝජනය වෙන්නේ. තුර ආණ්ඩු පක්ෂයෙන් පස්සේ ආණ්ඩු පක්ෂයටම නැවත කතාවක් යන්න එක නෙවෙයි වෙන්න ඕනේ. විපක්ෂයට කතාවක් කියන එක ආණ්ඩු පක්ෂයෙන් නෙවෙයි එතුමට කාලය දීලා තියෙන්නේ. විපක්ෂයෙන්ද? විපක්ෂයෙන් එතුමට කාලය දෙන්නේ නැහැ මම දන්න තරමේ. ඔබතුමාට කාලය ලැබුණේ කොහෙන්ද? ආණ්ඩු පක්ෂයෙන් කාලය දුන්නා නම් විතරක් මම මේ කියන තර්කය අදාළයි. විපක්ෂයෙන් එතුමට කාලය දීලා තියෙනවා නම් මං කියන තර්කය අදාළ නැහැ. ඒක මූලාසනයේ තීරණය කරන්න ආණ්ඩු පක්ෂෙන් නම් කාලය දුන්නේ. ආණ්ඩු පක්ෂයේ කෙනෙකුට නැවත දෙන්න නැතුව විපක්ෂ කෙනෙකුට දෙන්න. විපක්ෂෙන් නම් කාලය දීලා තියෙන්නේ කමක් නැහැ. බඳුළු ගුණවදන මැතිතුමට නැවත දෙන්න. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි ඒක හරියට තමුන් වහන්සේලා කරලා තියෙන දේ අනුව තීරණය කරන්න.
මට එවලා තියෙන නාමලේඛන අනුව මේ තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ.
ගරු ජනාධිපති හා මුදල් ක්‍රම සම්පාදන අමාත්‍යතුමා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාම කටුක යථාර්ථයේ පිළිබඳ මේ ගරු සභාවටත් රටටත් ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් කළා. මේ රට අපි සියලු දෙනාගේ රට. මේ රටට නිදහස ලැබිලා අවුරුදු 75ක් ගත වෙනකොට ඉතිහාසයේ කිසිම දිනක නොවිරු දැවැන්ත ආර්ථික හා මූල්‍ය අර්බුදයකට රට ඇවිල්ලා තියෙනවා. ඒකට බොහෝ අය සරල ලෙස දේශපාලන අර්ථකථන දීලා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු මේ රට කෑවයි කියලා බොහොම සරල ලෙස සියලු චෝදනා එතනට පැටවීම ඉතාම අසාධාරණයි. ඒට හේතුව තමයි ගරු කථානායකතුමනි, මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා මුදල් හැසිරවීමත් ජාත්‍යන්තර ගණදෙනු හා ආර්ථිකය පවත්වාගෙන යාමත් කියන්නේ යම්කිසි විද්‍යාත්මක පදනමක් යටතේ කළ යුතු තාක්ෂණික කරුණු කාරණා. අවාසනාවකට වෙනත් අය පිළිගන්නවා වෛද්‍ය ශාස්ත්‍රයක් තියෙනවා, බටහිර වෛද්‍ය ක්‍රමය, දේශීය වෛද්‍ය ක්‍රමය. බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛද්‍යවරයෙක් කියන විශේෂඥයෙක් කියන දේ පිළිබඳ අබමන් රේණුවක්වත් අපිට නොදැන අපි ඔහු නියම කරන බෙහෙත් පිළිබඳ විවේචනය කරනවා. අපිට කිසිම රෝගයට හේතුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න දැනීමක් නැහැ. රෝග නිදානේ අපි දන්නේ නැහැ. රෝගයට ප්‍රතිකාර කළොත් ඒ දෙන ප්‍රතිකාර වලින් ඇතිවෙන මේ දැන් ඇතිවෙන ප්‍රතිඵල හා ඊට පසුව ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන අපි අධ්‍යයනය කරලා නැහැ. ඒක නිසා වෛද්‍ය විශේෂඥයෙක් වෛද්‍ය විද්‍යාව පිළිබඳ අබමල් රේණුවකවත් දැනීම නැති මම වෛද්‍ය වරයා දෙන බෙහෙත් ගැන කතා කරනවා නම් ඒක කොයි වගේ කතාවක්ද කියන එක පිළිබඳ ඔබතුමාට හිතා ගන්න පුළුවන්. දැන් අපි ඉංජිනේරු විද්‍යාව කරලා නැහැ ගරු කථානායකතුමනි. ඔබතුමාවත් මමවත් ඉංජිනේරු තාක්ෂණය මේ ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් හදාරලා නැහැ. ඉතින් අපිට මේ පාලම්, පාරවල්, ඇලිකට්, වේලි මේ මහා පරිමාණ දැවැන්ත සිවිල් නිදිකිරීම යනාදිය පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. අපිට අදහසක් තියෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳ අධ්‍යයනය කරලා නැහැ. අපි විවේචනය කරනවා මේ ගුවන් පාලම හදලා තියෙන ඉංජිනේරුවා මේක හදලා තියෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි අනිත් ක්‍රමයට කියලා. අපි කැමැති වුණත් අකමැති වුණත් අපි නොදන්න ශාස්ත්‍රයක් තියෙනවා, අර්ථ ශාස්ත්‍රය. ඉතින් අර්ථ ශාස්ත්‍රයේ තියෙන දේ මත අපි ඒකට කැමැති නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝ අතරේම කාසියා නෝට්ටු තියෙනවා, මුදල් තියෙනවා, නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා, ණය ගෙවන ක්‍රමයක් තියෙනවා, මුදල් ප්‍රමාණයක් තියෙනවා, අච්චු ගැසීමක් තියෙනවා. ඉතින් ඒකට ශාස්ත්‍රයක් තියෙනවා. රටේ විනිමය අනුපාතයක් තියෙනවා, එක්ස්චේන්ජ් රේට් එකක් තියෙනවා, ඩොලර් එකට රුපියල් මෙච්චර ගෙවිය යුතුයි කියලා. ඒක තීරණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ශාස්ත්‍රයක් තියෙනවා. රටක වත්කම් තියෙනවා, විදේශ වත්කම්, ඒ දළ විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවයක් තියෙනවා, දළ නිල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතා දර්ශකය කියන එකක් තියෙනවා. ඒව ලෝක විශ්වවිද්‍යාලවල උගන්වනවා, මේ රට ඇතුළේ විශ්වවිද්‍යාලවල උගන්වනවා. ඒ පිළිබඳ ප්‍රාමාණික දැනීමක් තියෙන අයට ඒ විෂයානුබද්ධ කරුණු කරන්න තියෙනවා. අවාසනාවට මට කියන්න තියෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ අපි වැඩි දෙනෙක් අපිට කළ නොහැකි අපි නොදන්න දේශපාලනඥයන්ට කරන්න බැරි දේ පිළිබඳ අපි අපේ දේවල් කියලා හිතලා කතා කරලා මේ මතය සමාජයට කියනවා. මේක හරිම අසාධාරණයි. මොකද හේතුව කිසිලෙසකත් දේශපාලනඥයන්ට කරන්න බැරි, දේශපාලන නායකයෙක්ට කරන්න බැරි. මේ බොහෝ දේ පිළිබඳ නීති රීති හා රෙගුලාසි මගින් පනවලා තියෙන මේ ක්‍රමවේද පිළිබඳ තාක්ෂණික කරුණු කාරණා පිළිබඳ මහා ජනතාවට බොරු පැවසීම මහා සහගහන අපරාධයක් රටක ආර්ථිකයට. ඒ නිසා මම කියන්න කැමති, අපි සමහර දේවල් මේ දීර්ඝකාලීන වශයෙන් කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය අනුව මුදල් පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් දරන්නේ වී නමුත් අපි දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ කියන කතාවක් තමයි මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දැරිය යුතු ධර්ණ වියදමේ ප්‍රතිඵලය වියදම ධර්ණ කාලයට පමණක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් තියෙනවා. පුනරාවර්තන වියදම් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනේ, සමෘද්ධි සඳහා සමෘද්ධි දීමනා ගෙවන්න ඕනේ, අනික් සානාධාර ගෙවන්න ඕනේ, ණය පොලී ගෙවන්න ඕනේ. මේ වියදම පියෝගන්න ප්‍රමාණවත් ආදායමක් නැති වෙච්චාම රාජ්‍ය අයවැයේ වර්තන ගිණුමේ ඇති වෙනවා හිංගියක්, ජංගම ගිණුමේ. මං අවුරුදු 5න් පාට කියන්නම්, 1990 වර්තන ගිණුමේ හිංගිය 3807 රුපියල් බිලියන, 1995 දී 11901, ඊට අවුරුදු 5කට පස්සේ 2002 දී එදිනෙදා පවත්වාගෙන යන වියදම නැති වෙලා තියෙනවා 42,998කින්, 2005 දී 63,603, 2010 දී 11,09,815, 2015 දී 24,67,779, 2020 දී 11,80,399. මම මේ පිළිබඳ සම්පූර්ණ ලේඛනය සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවේ මුද්‍රණය කරන්න කියලා. මොකද 1990 ඉඳන් අවුරුදු 30ක් මේ රටට මේ පාර්ලිමේන්තුවට එදිනෙදා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් මුදලක් නැහැ. රට ඇතුලේ නිෂ්පාදනයේ ප්‍රමාණවත් නැහැ අපේ අවශ්‍යතා ඉෂ්ට කරන්න. මේ රටට අවශ්‍ය කරන සියලුම ආහාර පාන අපි නිපදව ගන්නෑ. ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය දේ ආනයනය කරනවා. අපිට අමුද්‍රව්‍ය නෑ, කණිජ තෙල් නෑ, පෝර නෑ, රසායනික ද්‍රව්‍ය නෑ. ඒ ටික ආනයනය කරනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ. ඊළඟට අපිට යන්ත්‍ර සූත්‍ර උපකරණ නෑ, අපි ඒ ටික ආනයනය කරනවා. ඒව කරන්න සල්ලි නෑ. ඒ නිසා හැමදාම නිර්යාත කරලා ලබන ආදායමට වඩා ආයාත කරන්න යන වියදම වැඩි. ඒ නිසා මම 1970 ඉඳන් ලංකාවේ ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ කරු කතානායකතුමනි හැමදාම හිංගියා. ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිංගියක් කියන්නේ භාණ්ඩා සේවා අපනයන කළ ලබන ආදායමට වඩා වියදම හැමදාම වැඩි. කාගේ ආණ්ඩු තිබුණත් 1970 58.8 ඩොලර් බිලියන ජංගම ගිණුම හිඟයි, 75 111ක් හිඟයි, 80 660ක් හිඟයි, 85 419ක් හිඟයි, 90 777ක් හිඟයි, 95 786ක් හිඟයි, 2000 1066ක් හිඟයි, 2005 650ක් හිඟයි, 2010 1075ක් හිඟයි, 2015 1433ක් හිඟයි, 2020 1187ක් හිඟයි, 2021 3343ක් හිඟයි. මේ හැමදාම අපි ණයට ගෙනල්ලා කාලා තියෙන්නේ. ඉතිහාසයේ පුරාම මේ රටේ නිර්යාත ආදායමට වඩා ආයාත වියදම් වැඩි. මේමට මේ සරල උත්තර නෑ. අපේ යාළුවෝ හිටියයි කියලා ඒවා විසඳන්න බෑ. අන්තර්ජාතික ගෙවුන් තුලාවේ මේවා සටහන් වෙනවා. ගෙවුන් ශේෂයේ වර්ෂයේ අවසානයේදී පියෝ ගන්න ඕනේ කාගේ ආණ්ඩුව තිබුණත්. මේවා දන්නේ නැතුව කියරේ වෙරලා මේ ඇති වෙන තත්ත්වයේ තුල පෞගේ අවුරුදු 53ක් දිගටම ගෙවුන් ශේෂයේ හිඟියක් තියෙන අවුරුදු 53ක්. 1970ට සාපේක්ෂව ජංගම ගිණුම හිඟිය වැඩි වෙලා තියෙනවා කතානායකතුමනි. 5,663කින් ජංගම ගිණුමේ හිඟේ 1970ට සාපේක්ෂව 2021දී 5,663කින් කරන්ට් අකවුන්ට් එකේ ජංගම ගිණුම ගෙවුන් ශේෂයේ හිඟ වෙලා වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය අයවැය පරතරේ අයවැය හිඟේ ජංගම ගිණුමේ හිඟේ 1990ට සාපේක්ෂව 2020දී වැඩි වෙලා තියෙනවා 130,906කින්. 130,906කින් මේ බජට් ඩෙෆිසිට් එක ජංගම ගිණුමේ කරන්ට් අකවුන්ට් එකේ තියෙන වැඩිවීම තියෙනවා. මේවා සඳහා තාක්ෂණික උත්තර හොයනකොට අපි හිතනවා මේවා දේශපාලනඥයන්ට කරන්න පුළුවන් ඒවා කියලා. මේ ගරු සභාව 50 සම්මත කරන මේවා පිළිබඳ බලය දීලා තියෙනවා මේ මුදල් නීති 50 ශ්‍රී ලංකා මහා බැංකුවට කරන්න කියලා. මහා බැංකුව කරන්න පුළුවන් ඒව දේශපාලනඥයෝ හිතනවා Tamanට කරන්න පුළුවන් කියලා. මේක රටට උත්තරයක් කියන්න ඕනේ. මම සඳහන් කරන්න කැමතියි 1948 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යටතේ මෙසේ සඳහන් වෙනවා. 1949 අංක 54 දරන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පියවර නිශ්චය කිරීමට අමතරව මහා බැංකුවේ බලතල යුතුකම් හා කර්තව්‍යයන් පැවරෙන අතර බැංකුවේ කළමනාකාරීත්වයේ මෙහෙයුම් හා පරිපාලනය සඳහා පොදුවේ වගකිව යුතු වන්නේ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය සහ ගෙවීම් පද්ධති පරිපාලනයේ අධීක්ෂණය නියාමනය සඳහා පොදුවේ වගකිව යුතු අතර රජයේ මූල්‍ය නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලැබේ. මොනවාද මහා බැංකුව කරන්නේ? මුදල් සහ විනිමය අනුපාති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. දැන් ඒක මේ දේශපාලන පක්ෂයකට පුළුවන්ද මේක මෙහෙම කරන්න කියන මහා බැංකුවට කියන්න? මගේ සරල ප්‍රශ්නේ ඒකයි. මුදල් නිකුත් කිරීම, රටට අවශ්‍ය කාසියා නෝට්ටු නිකුත් කරන එක වෙන කාටවත් කරන්න බෑ. නිල සංචිත කළමනාකරණය, රට සතුව තියෙන නිල සංචිත කළමනාකරණය කිරීම. මූල්‍ය පද්ධති අධීක්ෂණය කිරීම, බැංකුවා තෝරාගත් බැංකු නොවන මූල්‍ය ආයතනවලට බලපත්‍ර ලබා දීම නියාමනය අධීක්ෂණය, පියවීම් පාසුකම් සඳහා ප්‍රතිපාදන සහ ගෙවීම් පද්ධතිය නියාමනය කිරීම, ආර්ථික දත්ත සම්පාදනයේ බෙදාහැරීම සහ විශ්ලේෂණය, විවිධ පාසුකම් යටතේ රජයට බැංකුවලට මූල්‍ය ආයතනවලට ණය අත්‍යකාරයන් සැපීම, රජයේ හා එහි නියෝජිතයන් හෝ බැංකුකරු ලෙස කටයුතු කිරීම, රාජ්‍ය සුරේකුම්පස් සඳහා බලපත්‍ර ලාභී වාණිජ බැංකු සහ වාණිජ බැංකු නොවන ප්‍රාථමික වෙළඳුන්ට ජංගම ගිණුම් පාසුකම් සැපීම, ශ්‍රී ලංකාවේ පළදායි සම්පත් සංවර්ධනයේ දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් යුතුව එහි පරමාර්ථය වන ආර්ථික මිල මූල්‍ය පද්ධතියේ ස්ථායිත්වය සපුරා ගැනීම සඳහා පවත්වාගෙන යන ක්‍රියාකාරකම්, විදේශීය මුදල් ක්‍රියාකාරකම් සහ දේශීය මුදල් ක්‍රියාකාරකම් ලෙස පුළුල්ව වෙනස් කර දැක්විය හැකිය. මේ මහා බැංකුවෙන් මම කියන්නේ. දැන් එතකොට මහා බැංකුවට කරන්න පුළුවන් දේවල් ගමට ගිහිල්ලා මිනිස්සුන්ට කියනවා මේක ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා. මම දැක්ක ඊයේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් තියෙනවා.
කරුවැමතුමා කාලය ගැන අවධානය යොමු කරන්න.
මම විනාඩි 10කින් ඉවර කරනවා කරු කතානායකතුමනි. මහා බැංකුවේ පොලි අනුපාතයේ පාත එළපියව් කියලා මේ ඉගෙන ගත්ත මිනිස්සුයෝ ගිහිල්ලා ඉවරලා මේ පෙළපාලි ගිහිල්ලා උද්ඝෝෂණය කළා මහා බැංකු පොලි අනුපාතයේ තීරණය කරන්න කියනවා. දැන් කතානායකතුමනි මේක අපි පළල් ලෙස සාකච්ඡා කරන්න ඕනි. බැංකු පොලි අපි හැමෝටම වේදනාවක්. පොලි අනුපාතයේ රටක සාමාන්‍යයෙන් සිංගල් ඩිජිට් වෙන්න ඕනේ, තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ රටක් දියුණු වෙන්න නම්. දැන් මේ පොලි අනුපාතයේ 128:30. එතකොට මේ පොලි අනුපාතය නිසා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැහෙනවා, කර්මාන්ත කාර්යයන්ට අමාරුයි, නිවාස ණයට ගත්ත කෙනාට අමාරුයි, රජයේ සේවකයාට අමාරුයි. මේ සියල්ල කරන්නේ කවුද? මේ පාර්ලිමේන්තුවද? මේ කාටද පොලි අනුපාතය? මම කියවන්න කැමති මුදල් නීති පනතේ 86 හා 87 වෙනි වගන්ති ප්‍රකාරව බැංකු ආයතන වෙත අවසන් ණය දෙන්නා ලෙස මහා බැංකුව විසින් හදිසි අවශ්‍යතා සඳහා ණය නිකුත් කිරීමේ අනුපාතය බැංකු අනුපාතයයි. බැංකු අනුපාතයේ නිත්‍ය පාසුකම් අනුපාතයට අනුකූලව ඊට පදනම් අංක 300 කියලා ආන්තිකයක් ගන්නා පරිදි ස්වයංක්‍රීය ලෙස ගලපා ඇත. 2021 අගෝස්තු මැද භාගයේදී හඳුන්වා දුන් දැඩි මුදල් ප්‍රතිපත්තියේ ස්ථාවරයට අනුකූලව ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ දැමීම සමග 2021 අගෝස්තු 19 සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු අනුපාතයේ 109 දක්වා ඉහළ නඟවන ලදී. ආණ්ඩුවද? දේශපාලන පක්ෂයක්ද? කැබිනට් එකද? පාර්ලිමේන්තුවද? මේ පිළිබඳ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. මහා බැංකුවේ බැංකු පොලි අනුපාතය එකක් තියෙනවා, ප්‍රතිපත්ති පොලි අනුපාතය එකක් තියෙනවා. මේ ප්‍රතිපත්ති පොලි අනුපාතයේ තීරණය කරන එකට ලංකාවේ දේශපාලනඥයෝ කියන්න ඕනේ. එහෙනම් අපි ගිහිල්ලා ඔහොම හිටපියව් කියලා ශ්‍රී ලංකා මහා බැංකුවට කඩා වැදින සල්ලි අච්චු ගාලා පොලි අනුපාතයේ තීරණය කළා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න අයිතියක් තියෙනවද? මේ බලන්න, ශ්‍රී ලංකා මහා බැංකුව 2020 වසර මුළුල්ලේම ලීල් මුල්ද ප්‍රතිපත්තියක් ස්ථාවරව පවත්වාගෙන ගියේ. කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව තමයි රීල් මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්න ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථික කටයුතු අඩාල වූ අතර ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉතා ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය විය. කාටද අවශ්‍ය වුණේ? ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කරයි කියලා ඉවෙල්ලා අපේ ගෙවල් ගිනි තියලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාතයේ තීරණය කළ පොලි අනුපාතයේ වැඩි කරන ප්‍රතිපත්තියේ සාර්වාර්ථික ස්ථායීකරණය කළාම දේශපාලනඥයන්ගේ කිවල් පුච්චල හරියන්නේ නැහැ. ඒ නිසා මේ අපි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන්න බලය දීලා මේ මෙතන මම කියවන්න කැමති ප්‍රාග්ධන ණය ලබා දීම සඳහා බලපත්‍රලාභී බැංකු වලට හැකිවන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සාන පාසුකම් යටතේ සානදායි ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙන ලදී. කවුද මහ බැංකුව? 2020 මැදවන විට ප්‍රතිපත්ති පොලි අනුපාතය හා විවස්ථාපිත සංචිත අනුපාතයේ පහළ දැමීම හමු වූද ණය අනුපාතවල අඩුවීම මන්දගාමීව පැවතුණි. 2020 ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතය වන නිත්‍ය තැන්පත් පාසුකම් අනුපාතය හා නිත්‍ය ණය පාසුකම් අනුපාතයේ ඒවායේ අවම මිල මට්ටම වූ පිළිවෙලින් 104.5 සිට 5.0 දක්වා පදනම් අංක 100කින් තවදුරටත් අඩු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අප්‍රේල් මාසයේදී බැංකු අනුපාතයේ පදනම් අංක 500කින් අඩු කළ අතර ඒ නිත්‍ය ණය පාසුකම් අනුපාතයට වඩා පදනම් අංක 300 ආන්තිකය සහිතව ස්වයංක්‍රීයව ගැලපීමට ඉඩ සලසන ලදී. දැන් මේ එතකොට අපිට නියම කළාකිද පදනම් අංක 300 නෙමේ 200 කරන්න පුළුවන්?
ගරු ඇමතුමා විනාඩි 7ක් ගියා ඔබතුමා 10 ඉල්ලුම් තව
ඉවර කරනවා. ගරු කතානායකතුමා කිතුන් විනාඩියෙන් මම මේ කියන්නේ මේ ගැන ඔබතුමාට මම කියන්නේ ඔබතුමා මේ විෂය දන්න මේ විද්වතෙක් විදියට හා කතානායකතුමා විදියට මේ බොරුව රටට පේෂණය කරන එක නතර කරන්න මේ ඔබතුමා මේ පිළිබඳ විවාදයක් තියෙන බැංකු පොලි අනුපාතය තීරණය කරන්නේ කවුද? දේශපාලනඥයන්ට ඒක කරන්න පුළුවන්ද? දේශපාලනඥයෝ ඒක කරන්නේ කොහොමද? නිත්‍ය පොලි අනුපාතය කියන්නේ මොකද්ද? බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය කියන්නේ මොකද්ද? බැංකු පොලි අනුපාතය කියන්නේ මොකද්ද? ප්‍රතිපත්ති පොලි අනුපාතය කියන්නේ මොකද්ද? මේව නැතුව ගමට ගිහිල්ලා අපි ආපුවාම පොලි අනුපාතය අඩු කරනවා, පොලිය වෙනස් කරනවා, පොලි අඩු කරපියව් කියලා උද්ඝෝෂණය කරනවා පාර්ට් බැල. මොනතරම් පවුද මේ විෂයක් නැතුව විෂයානුබද්ධ කරුණක් පිළිබඳ පොලිය අඩු කරපියව් රජය කියලා වෙන්න උද්ඝෝෂණය කරනකොට රජය මොකක් කරන්නද? පාර්ලිමේන්තුව මොකක් කරන්නද? ඇයි ඇත්ත කියන්නේ නැත්තේ? මේ ඇත්ත කතා කරන්නේ නැතුව මිනිස්සු කුලප්පු කළා. මෙහෙම කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙහෙම. අප්පන් සුතායම් පුරුෂෝ බලිවද්දව ජීරති මන්සානන් තස්ස වඩ්ඩති පඥා තස්ස නවඩ්ඩති. අල්පසෘත ශාස්ත්‍රයක් පුහුණු නොකළ මදක් දත් පුද්ගලයා වැඩෙන්නේ නිකං ගොනෙකුමෙනි. ඔහුගේ මස්නන් ලියලයි ඒත් නුවණ නොවැඩේ. ඒක නිසා මේ අල්ප ශාස්ත්‍රයක් ශාස්ත්‍රයක් අල්ප ලෙස දැනගෙන ඒ අල්ප ශාස්ත්‍රයේ මත නොදන්න දේ ගැන මහා ජනතා කුපිත කිරීම අසාධාරණයි. මේ රට අන්තිමටම වැටිලා මේක ගොඩ ගන්න අපි ඔක්කොම එකතු වෙලා සර්වපාක්ෂික එකඟතාවයක් හදා ගන්න ඕනේ. කොහොමද මේ රට මෙතනින් එහාට ගෙනියන්නේ කියලා ඒ සඳහා වෙන ප්‍රතිපත්තිය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. ඒ නිසා අපි තියෙන පොඩි පොඩි පුද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව මහා පොළොවේ ඇත්ත යථාර්ථය හා ලෝක යථාර්ථය තේරුම් අරන් මේ රට ගොඩ ගන්න වැඩ කරමු කියන ප්‍රාර්ථනාව ඇතුව මගේ වචන කිපය.